ධර්මානුශාසනාව. ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්දයන් වහන්සේ.
ජීවිතයක් මුළුල්ලේම ධනගහම් දැනගනිමින් ජීවිතයේ වෙනසක් ඇති කරගන්න කිසියම් අවබෝධයකින් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කරගන්නට හේතු වෙන විදිහෙන් අපි කරුණු බොහෝම දැනගත්තා. නිසා අපි අමතයෙන් වැඩි යමක් මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දානෙල ප්‍රථම අපි යමක් කතා කරමින් සිටියා. ඒ පිළිබඳවත් දැන් මේ අවස්ථාවේ මතුවෙ අදහස් කීපයක් පිළිබඳව කතා කරනවා. පෞද්ගලික වෙලාවකින් බොහෝ දෙනෙකුට අපසු විතර අධිකාරී වලට සම්බන්ධ වීම සඳහා තම තමන්ගේ ගම්බින් කළා කල්ලාතු යායුතු නිසා තව අපි චිත වේලාවකින් අපේ කටයුතු නිමා කරනවා. ඉන් පස්සේ නවතින කැමති අයට අද රාත්‍රියේ වෙනකම් මේ අවශ්‍ය පරිසරණි තව තවත් මේ දහම් මඟ ගමන් මඟ අනුගමනය කරන්ට ඉඩ තියෙනවා. එනිසා විශේෂ ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳවත් කතා කරන්න පුළුවන්. අපිට අදහසක් මතු වුණා, ප්‍රශ්නයක් මතු වුණා. යෝනිසෝ මනසිකාරයේ පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. අපි මේ යෝනිසෝ මනසිකාරයේ කුමක්ද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ තමන් තමයි. ඒක පොතකින් පතකින් කියලා ලියලා උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආස්රව කෙලෙස් කියලා උපදින්නේ තමා තුළයි. එනිසා තමනේ හඳුනා ගන්න ඕන මාතුල අකුසලයේද උපන්නේ කුසලයේද උපන්නේ කියන එක. එනිකයි මේ ධර්මය නොවනින් දැකි නොනැත්තන් වශයෙන් දැකී ධර්මයක් විදියට දේශනා කරලා තියෙන්නේ. එනිසා අපිට පුළුවන්කම තියෙන්නේ බුදුහාමුදුරුවන්ට පුළුවන්කම තිබුණේ යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ කියන දෙක හඳුන්වලා දෙන්න. තම සිතේ උපදින කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව මෙන්න මේවා හඳුන්වා දෙන්නේ. මෙබඳු ආශ්‍රවයක් තමන් තුළ උපදිනවා නම්, වැඩෙන බවක් වෙනවා නම්, එයින් අපි හඳුනා ගත යුතුයි මේ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයක් කියලා. ආශ්‍රව දුරේන බවක්, බොජ්ජංග ධර්ම වැඩෙන බවක් ඇත්නම්, බෝධිපාක්ෂික ධර්ම වැඩෙන බවක් ඇත්නම්, අපි ඒ යෝනිසෝ මනසිකාරය කියලා හඳුනා ගන්නවා. එතකොට දැන් මේ ධර්මයේ අපිට යන්න පුළුවන් උපරිම දුර තමයි මෙතන. මේක වඩා මේ ධර්ම අපි කායකවත්ම නිහිර කරන්න කරලා කියන්න බෑ. මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙහෙම එකක් මෙන්න මේ විදිහට එකක් කියලා වෙන බාහිරයෙන් පෙන්වලා උපමා අරගෙන කියන්න පුළුවන් කමක් නෑ. ඉතින් තව තමන්ටම වගකීමක් පැවරෙනවා තමන්ගේ සිත හඳුනාගෙන දැන් මේ උපදින්නේ මොකද්ද කුසලයේද අකුසලයේද කියලා ආශ්‍රයද අනාශ්‍රයද කියලා හඳුනාගෙන. ඉතින් ඒ හඳුනා ගැනීම තමන්ට පැවරෙන වගකීමක් වෙනවා. හැබැයි ඒ සඳහා තමයි අපි ඊළඟට ධර්මයේ අහන්න ඕන කියන්න ඕන. ඒ තමන් සිත හඳුනා ගන්න, සිත විරි හඳුනා ගන්න. කුසල අකුසල ගති මොනවාද කියලා හඳුනා ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. අපේ සිත බොහෝම වංචනිකයි. කුසලයේ ස්වභාවයෙන් අකුසලයේ මතුවෙන අවස්ථා තියෙනවා. ඒක හඳුනා ගන්න බෑ බොහොම තීක්ෂණ සිහිනුවණින් ඒ පිළිබඳව විමසීමෙන් නොසිටිය. සංසාපි නිතරම අපි තුළ උපදින අකුසලය හඳුනා ගන්න පුළුවන් වැඩපිළිවෙළවල් වල මෙතන ඉන්න ඕන. කොහොමද ඒක ඉන්නේ? අපට පුළුවන්කමක් නෑ දැන් කියන මේ පසුබිමේ හැටියට හිතේ අකුසලයේ උපදිනකොටම ආශ්‍රය වැඩෙනකොටම මත හඳුන ගන්න. ඒ සඳහා නොවන මඩ කමක් ඇති අපි කාගේ. එහෙත් අපි සිහියෙන් හිටියොත් අපට තේරෙනවා මෙන්න මේකන් ආශ්‍රය වැඩි දියුණු වෙලා අපි කායික ක්‍රියාවට වාචික ක්‍රියාවට කර්මවත් වෙන අවස්ථාවන් තියෙනවා. ඊළඟට එතනට කයක කායික වාචික ක්‍රියාවට නාවක් හිතේ බලවත් වෙන දින අවස්ථා තියෙනවා. එතකොට මෙන්න මෙබඳු අවස්ථාවකින් මෙබඳු තැනකින් හරි හඳුනාගෙන ආපස්සට අපි ආවර්ජනය කරන්න ඕන මෙතනදී ආශ්‍රවයක් අකුසලයක් උපන්නේ මෙන්න මෙතන මේක හඳුනා ගන්න බැරි වෙච්ච නිසා නේද? මෙතන මුලා වෙච්ච නිසා නේද? මෙන්න මෙහි ඇති මේ හේතුඵල ධර්මතාවය නොදන්නා නොදක්නාකම නිසා නේද කියලා විමසමින් ප්‍රතිවේක්ෂා කරමින් බලනවා නම් ඒක තමයි යම් දවසක අකුසල ආශ්‍රය උපදිනකොටම හඳුනා ගන්න තියෙන ප්‍රතිපදාව. එනිසා දැන් යම් මොහොතක තමන් තුළ අකුසල උපන්නා නම් හඳුනා ගත්තා නම් හඳුනා ගත්ත හැටිය බලන්න ඒක කොහොමද මෙච්චර බලවත් වුනේ කියලා ප්‍රතිවේක්ෂා කරලා බලන්න. එතකොට අපිට වාක් මේ දහම් කරුණු ප්‍රකට වෙනවා. ඇත්ත තමයි මේ කියපු ධර්මයේ, ඇත්ත තමයි මේ අහන ධර්මයේ. බුදුජානන් වහන්සේගේ ධර්මයේ එහෙමමයි. අන්න අපිට ගුණ දැන ධර්මීය දැන අවිච්ඡ ප්‍රසාදයේ ඉන්නේ එතන. බුදුහාමුදුරේ ගැන ධර්මයේ ගැන මහා සංඝ රත්නයේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදයේ ඇත්නම් වහන්සේ දේශනා කරන ඔහු සතර අපායට යන කෙනෙක් නෙමෙයි කියලා. එතකොට මේ අවිච්ඡ ප්‍රසාදයේ කියනක තියෙන බුදුහාමුදුරන්ගේ 14 වියංග 84 උන්වහන්සේගෙන් වීදික බුද්ධ රශ්මි මාලාගෙන සීතරීමෙන් ලැබෙන ප්‍රසාදය නෙමෙයි. මේ ධර්මය තුළින් එන්න ඕන. ධර්මය තුළින් එනවා කියලා කියන්නේ තමන්ට පසක් වෙන ඕන අනේ විභාර දේශනා කරපු විදියමයි. ඒ විදියමයි මට අකුසලයේ උපදින්නේ. ඒ එතන මුලා වෙන නිසාමයි මේ මහා අකුසලයේ වැඩිලා කායික වාචික ආදී ක්‍රියාවලට එන්නේ කියලා අර අනුසය පරිඋත්ථාන විචක්ෂණ කියන අවස්ථාවලට මේ අකුසලයට පැමිණෙන හැටි දස අකුසලයට එන හැටි විමසමින් බලන කෙනාට තේරෙනවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර නිවැරදිද කියලා. මගේම සිත බලාගෙන මාධ්‍යාව බලලා කරපු දේශනාවක් නේද කියන ප්‍රසාද. අන්න ධර්මයේ ප්‍රසාද වෙනවා. ඒ ධර්මයේ ප්‍රසාදය එලෙසටම නෙදාදී සත්‍ය ධර්මයක් දේශනා කළ ශාස්ත්‍රීයවරයන් වහන්සේ පිළිබඳව ප්‍රසාද වෙනවා. නෙදාදී ධර්මයක් අනුගමනය කළ නෙදාදී ධර්මයක් සාක්ෂාත් කරගත් නෙදාදී ධර්මයක් ලෝකිත බෙදා දෙන මහා සංඝ රත්නය පිළිබඳව ප්‍රසාදය. එතකොට අන්න ඒ ප්‍රසාදය කාටවත් හොලවන්න පුළුවන් එකක් නෙවෙයි. තමන් දැන දැක ඇතිවෙච්ච ප්‍රසාදය. ඉතින් අපට මෙන්න මේ ජීවිතයේදී මෙන්න මේ වැඩපිළිවෙල තුළ අපට වෙන්න ඕන මෙන්න මේ අවිච්ඡ ප්‍රසාදය කියන ටිකවත් අවවාදයෙන් ගොඩ නැගෙන්න. අවිච්ඡ ප්‍රසාදය මේ තුනුරුවන් පිළිබඳව ඇති කරගත්තොත් අපි සත්‍යයක් නේ හඳුනාගා කියන්නේ අපි කතර අපාය යන්නේ කියන එක. එතකන් කියන්නේ කවුරු කවුරු කියුවා. එතකන් කියන්නේ කොහොමද කතර අපාය යන කෙනෙක් නෙවෙයි කියලා. තමන් තුළ දැනගෙන නම් තමන් සත්‍යක්ෂ කරගත්ත තමන් තුළින් හඳුනාගත්ත ධර්මයක් තුළ අනේ මේ ධර්මයේ ඒකාන්ත සත්‍යයක් කියන වැටහීම ලැබෙනවා නම් ඒකාන්ත සත්‍යයේ ධර්මයක් දේශනා කළ බුදුහාමුදුරුවෝ ගැන ප්‍රසාදයක් උපදිනවා නම් ඒ මහා සංගර වෙන පිළිබඳ ප්‍රසාදයක් උපදිනවා නම් ඔබට කිසිසේත් මේ කවුරුවත් ආසනේ ඔබට තියෙන පැතුමේක්ෂාදානයක් දැන් මම සුනුරුවන් පිළිබඳව සද ප්‍රසාදයකට ආපු කෙනෙක් කියන ප්‍රකාශ කරනවා. එනිසා මෙන්න මේ ආකාරයෙන් අපේ ජීවිතයේ මේ වගේ අවස්ථාවල් තව තවත් උදා කරගෙන අපට එක දවසකින් දවස් කීපයකින් මේ සියල්ල කරගන්න බැරි වේවි. නමුත් අපි නැවත නැවත උත්සාහවත් වුණොත් ජීවිතයේ දැන් අතුන් ගාක් දෙනගේ අවසාන භාගයට ඇවිල්ලා නමුත් මේ සල්ප කාලේ හරි අපට ප්‍රමාණවත් වේවි. අපිට කරගන්න බැරි වෙච්ච බොහෝ දේවල් සිද්ධ කරගන්න. එනිසා අපේ ජීවිතයේ දැන් බොහෝ කාලයක් නොයෙදේ කළා. දැන් නැවත නැවතත් මේ කළ දේවල් පිළිබඳව සිතිය යුතුනේ කරගන්න බැරි වෙච්ච දේ පිළිබඳව වැඩියෙන් අවධානය යොමු කරලා මේ සංසාරේ තියෙන භයානකකම ජීවිතරු බව දැකලා සැතර අපි කල්ප ගානක් මේ ගෞතම සාසනයේ නිවන් දකින්න ආපු අය ඉතින් ඒ අවස්ථාව අහිමි කරගන්නේ නැතුව උත්සාහවත් ධීරයෙන් කටයුතු කළොත් මේ ජීවිතයත් අපට තව මේ ඉතිරි වෙලා තියෙන ස්වල්ප කාලය හොඳටම ප්‍රමාණවත් වේවි. මේ ගුණධන ප්‍රසාදය ඇති කරගෙන සතර අපායෙන් මිදුණු කෙනෙක් වෙන්න එනිසායේ පිළිබඳව අවධානය යොමු කරන්නටත් වෙන ඒ අනුව යොමුසේ මනස්කාරය ආයමසු මනස්කාරය හඳුනගන්න වැඩපිළිවෙල වල තුළ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවන් විතර පවත්වමින් ඒ හඳුනා ගන්න උත්සාහයක් වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ චිත්තානුපස්සනාව හා ධම්මා වේදනානුපස්සනාව පිළිබඳව අදහස් කීපයක් මත වුණා. ඒ අදහස් කීපයක් බොහෝ වෙලාවට අපේ රටේ එක්ක බැංගල කියා දෙන භාවනා ක්‍රම පිළිබඳවයි. එනිසා අපි ඒවා පිළිබඳව අනුසීමෙන් කතා කළ යුතුත් නැහැ. අපි ඊයේ කතා කළා චිත්තානුපස්සනාව වැඩෙන්නේ කොහොමද වඩන්නේ කොහොමද කියලා. සිත හඳුනාගෙන සිතේ උපන් සිතේ හඳුනාගෙන රාගී බව විරාගී බව දේශහගත බව මෛත්‍රී බව වික්ෂිප්ත බව සමාහිත බව යෝ ආදී විවිධ ස්වභාවයන් හඳුනාගෙන ඊට පදනම කුමක්ද කියලා සොයා බලමින් සම්මා දිට්ඨිය උපදවා ගන්නට චතුරාර්ය සත්‍ය පහළ කර ගන්නට ඕන ගමන් මඟ පිළිබඳව අපි කතා කළා. ඒ නිසා අපි ඒ චිත්තානුපස්සනාව පිළිබඳව ඇති ප්‍රශ්න ඒ තුළින් සියල්ල निराකරණය කර ගන්නට ඕන. ඒ දැනුවත් වීම සඳහා තවත් ඊමසේ පිටෙන් සොයා බලයෙන් කියෙවිත්ෙන් බොහෝ කියන්නට පුළුවන්. ඊළඟට වේදනානුපස්සනාව පිළිබඳව යම් ප්‍රශ්නයක් ගොඩ නැගුණා අපි කාට කාටත් කියන ප්‍රශ්නයක්. අපිට මේ කය කියන්නේ වදකේ. වදකය කියලා කියන්නේ කෙනෙකුට ජීවිත හානිය දක්වා වද දෙන පීඩා කරන හිංසා කරන කෙනෙකුට. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කය හඳුන්වන්නේ වදකේ කියතියට. මාරේ කියතියට. වදකෝ විය ඒසති. උන්වහන්සේ දේශනා කරනවා උදෑසන නැගෙනහිර අහසෙන් මුළු ලෝකෙම ආලෝකමත් කරගෙන මතුවෙන සූර්යා එක මොහොතක්වත් එක තැනක රැඳෙන්නේ නැහැ. තප්පරයක්වත් එක තැන නොරැඳී මුල් ගමන් කරනවා. අපට පේනවා හැම බටහිර රහතින් සිල් බැස යනවා. මෙන්න මේ වගේ උපන් සත්වයාද උපන් මනුෂ්‍යයාද උපන් මොහොතේ පටන් මොහොතක්වත් නොරඳී මරණය කරා යනවා. ඒ යන ගමනදී උන්වහන්සේ දේශනා කරනවා ඒ සුදුසු අවස්ථාව එනකන් පසුපසින් එන වදකෙක් වගේ පසුපසින් මාරයා පැමිණෙමින් පහර දෙන්න සුදුසු වෙලාව බලමින් පිටිපස්සෙම ඉන්නවයි කියලා. එනිසා මාරයා වදකයා හැටියට බුදුරජාණන් වහන්සේ තවත් තැන්වලදී මේ කයම මේ ස්කන්ධයම හඳුන්වනවා පිළිගන්න. එනිසා මේ කය අපිට හැම වෙලාවෙම දුකමයි උපදවලා දෙන්නේ. ඒනිසායි පංච උපාදානස්කන්ධය දුක හැටියටම දුක්ඛ සත්‍යයේ හැටියටම සංකීර්ණ වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා දේශනා කරා. එනිසා මේ කය ඇසුරු කරන තාක්කල් කය ඇසුරු කරගෙන දුක වේදනාව උපදී. හැබැයි අපිට මේ වේදනාවම දුක නිවා ගන්න තියෙන හොඳ ගමන් මග. නුවණ ඇති කෙනෙකුට මේ වේදනාවම යොදා ගන්න පුළුවන් තමන්ගේ නුවණ තුලින්. අපි මේ නිදර්ශනයක් දෙන්නවා. තරුවක් මුහුදේ ගමන් කරනකොට එන්නේ කරලා විනාශ කරන්නේ සිලඟ. තරුකාරය මුහුද යන්නේ නැතුව ගමන නතර කළා නම් සුළඟ නිසා අපිට ජීවිත හානි වෙනවා කියලා. මාළු කෑල්ලක රස බලන කෙනෙකුට ඒ අවස්ථාව අහිමි වෙන්න තිබුණා. එහේ තරුකාරය ඒ බාධාව ඉදිරියේ ගමන නතර කළේ ඒ බාධාවට උත්තරණයක් යොදාගෙන ඒ බාධාවම සාධකයක් කරගත්ත අරුවල මදි. ගමනේ වේගය නිවැරදි කරලා ශක්තිමත් කරලා දුන්න අරුවල. ඒ වගේ වේදනාව කියන්නේ අපිට බොහෝම අමහිරිම දේ. නමුත් අපි ඒ වේදනාවත් එක්ක යෝනිසෝ මනසිකාරයේ නැමති රුවල යෙදුවොත් අපට පුළුවන්කම තියෙනවා මේ වේදනාවම අපිට නිවන් දැකීමේ තියෙන ගමන් නැග කරගන්න. මේ අපි මතක් කරලා දුන්න ප්‍රතිපදා හතරක් පිළිබඳව දුක්ඛ ප්‍රතිපදා, දන්දා විඥා දුක්ඛ ප්‍රතිපදා, දුක්ඛා විඥා සුඛා ප්‍රතිපදා නිවන් දැකීම තියෙන පහසු ලෙහෙසි මඟ. හැබැයි අපට වේදනාව වැඩියක් වෙලා තියෙන්නේ අපි වේදනාව ආත්ම කරගන්න නිසා. වේදනාව මගේ කරගන්න නිසා අපේ කොක්කමක් වෙනකොට කියනවලු මගේ කොන්දරු දෙනවා, මගේ අතරු දෙනවා. එතකොට වේදනාව මගේ කරගෙන වේදනාව මට අයිති දෙයක් බවට පත් කරගෙන වේදනාව මගේ. මෙන්න මේ මෝඩකමෙන් අපි නිදුනොත් අපිට පුළුවන්කම තියෙන වේදනාව තනි කරගත්තොත් අපි වේදනාව කියන්නේ බොහෝම ලේසියෙන් පහසුවෙන් අරමුණු කරගෙන ඉක්මනින් යථාර්ථය කරා යන්න පුළුවන් ප්‍රමන්මක ප්‍රදාන. වේදනාවක් අපට ප්‍රසන හෝ ශරීරයේ දැනෙනකොට අපි වේදනාවක් හටගත්ත ගමන්ම අපේ චිත යොමු කරන්නේ සක්කුම තියෙන තැනට. මෙන්න මෙතනම තමයි ඉදෙන් අපි ඇඟිල්ලක් කියලා පෙන්නනවා. මෙතන තමයි රිදෙන්නේ. ඇත්තටම රිදීම මේ වේදනාව මෙතන විය හැකිද? වේදනාව කියලා කියන්නේ කයකයිකක්ද චිතේකදින එකක්ද? වේදනාව කියන්නේ චෛතසිකයක් සිටිනilla. ඒක චෛතසිකයක් නෙමෙයි. හැබැයි ඒ චිතේ උපදින්න, ඒ වේදනාව උපදින්න කය හේතුවක් විතරයි. කය ආධාරකයක් විතරයි. කාය ස්පර්ශයේ වේදනාව උපදිනවා. එච්චරක් නෙමෙයි චක්කු සංපස්සේම වේදනාව උපදිනවා. සෝත සංපස්සේම වේදනාව උපදිනවා. ඥාන සංපස්සේම වේදනාව උපදිනවා. ජීව සංපස්සේම වේදනාව උපදිනවා. කාය සංපස්සේම වේදනාව උපදිනවා. අපි සමහර වේදනාවලට කැමති. දැන් අපිට කනබන වෙලාවේදී රසවත් යමක් තිබුණා නම් ඒ වේදනාවටම කැමති. ඒක අමීරියක මැදි සිත් එකක් තියෙන තරවිල එහෙම තියහම ප්‍රතිවේදක. ඒ වේදනාවට කැමතිනේ. අපි සමහර වේදනාවල් වලට කැමති සමහර වේදනාවල් වලට. එතකොට කැමැත්තදී අපි විශ්නාව උපදවා ගන්නවා අකමැත්තදී දේශය උපදවා ගන්නවා. අපි මේ දහම් වගේදී අපි මෙන්න මේ දෙකේදීම ප්‍රවේශම් වෙනවා නම් මේ දෙකම නරකයි. මේ දෙකම අපට අහිතකින්ද පවතින්නේ. එනිසා අපි ලෝක දේශ නෝතකිනසේ මේ වේදනාව පරිහරණය කරන්න වෙනවා. වේදනාව දිහා බලන්න වෙනවා. එතකොට වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද? සිතින් පරලෝ කියනවා නම් ලෝක දේශ නෝතකිනසේ වේදනාව දෙක බලේ. මොකද අපිට වේදනාව නැති කරන්න බෑ. මේ ස්පර්ශ වුණොත් වේදනාවක් හට ගන්නවා නෙයි මේ සදායතනෙම ආයතන හයතම යමක් ගැටෙමු වේදනාව හට ගන්නවා නේද? වලක්වන්නද? වලක්වන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක තමයි මේ විදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. දැන් අපි චක්කුමත් ආවම චක්කුවේ තියෙන මෙතනයි කියලා බැලුවොත් ඒ චක්කුව අපිට මහා විශාල බරක් වෙනවා, මහා විශාල දුකක් වෙනවා නේද? ඒයි ඒකකට මේ වේදනාව මගේ එක් කරගෙන මට අයිති කරගෙන. ඒත් අපි මේ අමහිරි වේදනාව අපිට පුළුවන් නම් මගේ කියන හැඟීමෙන් කරව අත්හැරලා දාන්න සැපේ ඒ තුළම පහළ වේ. එහෙනම් අපි ඒක කරන්න කොහොමද කියන එකයි. අපි හැමතිස්සෙම අපි ගුරුතුමලා කියන කොතනද වේදනාව ආවේ කොතනද තමයි ඒක යන්නේ. අපේ රටේ තියෙන භාවිතාවෙන් බොහෝ භාවනා ක්‍රමයක් වෙලා තියෙන්නේ ඒ තැනට හිත යොමු කරගන්න වේදනාව 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 කියලා මෙනෙහි කිරීම කරනවා. නමුත් අපිට ඒක සැබෑ විසඳුමක් වෙන්නේ නැහැ. මොකද අපි එතකොට වේදනාව මෙතන තියෙන එකක් බවටයි අල්ලගෙන තියෙන්නේ. එතකොට අපි වේදනාව හඳුනගන්නේ වේදනාව කොහේ හටගන්නේ කාටද කියන එක අපි දැනගෙන නැහැ. අපි එතකොට මේ වේදනාව මෙතනමයි තියෙන්නේ කියලා අරගෙන තමයි අපි ඒ බලන්නේ. මොකද අපි ලෝභ දේශිතයක් නෙවෙයි අවිද්‍යාවත් මෝඩකමත් දිරියන විදිහට තමයි වේදනාව දිහා බලන්නේ. ඉතින් එහෙමනම් ලෝභ දේශ මෝහ මෙච්චියල්ල දිරියන විදිහට අපි වේදනානුපස්සනාව බලන්න ඕන. බලන්න නම් අපි අර හැමදාම කියලා දීපු න්‍යාය තමයි මේ හැමතැනකම ක්‍රියාත්මක වෙන්නේ. තමයි අපි කියුවා හැමදාම සසත යමක් ගැටුණාම සසින් කරන කාර්යයක් තියෙනවා. ඊළඟට සිතින් කරන කාර්යයක් තියෙනවා. සසත පුළුවන්කම තියෙනවා රූපේ දකින්න, රූපය ගැන හිතන්න බෑ. රූපය ගැන හිතලා රූපය මේකයි කියලා නමින් දැනගන්න දෙවෙනි පියවරකදී මානසික ක්‍රියාවලියකදී. එතකොට අපි වේදනාවේදී මේ කාය ස්පර්ශයේදී ඔය සිද්ධාන්තයමයි තියෙන්නේ. මේ ආයතන කීපේම ඔය න්‍යායමයි තියෙන්නේ. එතකොට දැන් අපි කයේ එළමිලා ඉන්න තාක්කල් අපි කාය විඥානයයි ඇසුරු කරන්නේ. කාය විඥානයේ ඇති තාක්කල් කාය ස්පර්ශේ තියෙනවා. කාය ස්පර්ශේ ඇති තාක්කල් කයින් හටගන්න වේදනාවයි තියෙනවා. අපට පුළුවන්කම තියෙනවා මෙන්න මෙතනින් ගලවෙන්න. මෙතනින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන කොහොමද? අපට පුළුවන්කම තියෙනවා මේ කය අතහැර දාලා මේ මනෝමය නිදගෙන මේ වේදනාව මානසික ක්‍රියාවක් නේ. මනෝමය ක්‍රියාවක් ඇතුළත මේ වේදනාව. දැන් අපිට වේදනාව දැන් අපි බලන හැටියට මෙහෙම බලාගෙන ඉන්නකොට මේ වේදනාව පීඩා කියන වේදනාව හටගත්ත තැනක් පේනවා. මේ කායික රූපයක් මනෝමය වූ අපි දකිනින් තමයි වේදනාව සිද්ධරන්නේ. අපිට පුළුවන්කම තිබුණත් මෙන්න මේ දර්ශනීය මතලා මේ වේදනාව තියෙන තැනේ අපිට රූපයක් පේනවනේ. ඒක අහිං කරලා වේදනාව විතරක් අරමුණට ගන්න පුළුවන් නම් ඒකම වෙයි සමහර වෙලාවට නිවලා. සමහර වේදනාව දිහා බලන්නේ මේ වේදනාව යම් මොහොතක තනි කරගන්න උත්සාහයක් වුණත් සැබෑ වේදනාවන් පස්සනාව උදාසී. මේ වේදනාවන් පස්සනාව හරි නිහිරි. යම ප්‍රතිදායකයි කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට වේදනාව මගින් මේ තමන මේකමවත් නෙමෙයිසේ අත්හත් නමවත් නදියත් නදී ආත්මයක් නෙවෙයි. මේ හේතු ඇති කල්ලි හටගන්න ධර්මතාවය. එහෙමක ගන්න ධර්මතාවයේ හේතු දුරකට මේ හටගන්න කලෙදි නිරුත්ය නිවන හේතුඵල ධර්මතාවයට දකින්න වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ අවබෝධයකට එන විදිහට අපි මේ වේදනාන් ප්‍රශ්නාව පරිවර්තනය කරගන්න තෝරන. දැන් අපිට වෙලා තියෙන්නේ මේ හරි දේ තේරුම් ගන්න එක නෙමෙයි, අපි මෙතෙක් කරපු දේවල් අත්හරගන්න එක. දැන් අපි කාලයක් පුරුදු කළා ඒක විදිහකට දැන් ඉස්සෙල්ලම බලන්නේ අපි මේ අහුනකට අරකට ගලපනවා, අරකට ගලපනවා, අතෙන්ද ගලපනවා කියලා. ඒ බලපෑම් යන නිසා අපිට දැන් මේ ඇහෙන දේ අතහැරිලා යනවා. ඉතින් අපිට යමක් අලුතෙන්ම කෙනෙකුට සමහර වෙලාවට තේරුම් කරලා දෙන්න ලේසි. බොහෝ දේවල් කරද්දී ඒක හරි අමාරුයි. ඒක නම්වත් මහන් කියන්නේ නෙවෙයි අර ගැත්තේ අයින් කරන්න. සුද්ධ කරන්නේ. එනිසා චිතක වෙනස් වී දේකින් මේ අපි කියපු අනුසාරයෙන් ඉන්නකල බලන්න එතකොට හිමකක් කියන පුළුවන් බවක් තියෙනවා කියලා තේරෙනවා. ඊළඟට අපි නැවත හමුවෙච්ච දවසක සවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරමු, කතා කරමු, ඉස්තර දැනගන්න උත්සාහයක් තියමු. වෙන තව මොනවා හරි යමක් තියෙනවද? ඒවලා ඉගෙනගෙන කතා කරමු. විඥානනේ සිතෙන් විඥානෙන් සිටි සිතේ ස්වභාවය එතකොට දැනගන්නේ මොකක්ද? නාම රූප පත්‍ය විඥාන. දැන් අපි අර විතර ගන්න අරගෙන ගත්තාම හැමදාම හෙලකට ලේසි යථාද යංග සම්භාරා සතේ සද්දේ රතේ කියන දැනගැනීම. රතේ කියන දැනගැනීම සමානයි විඥානයේ. එතකොට රතේ කියලා දැනගන්නේ අංග ටිකද? නෙමෙයි. මේ අංග ඇති කල්හි නෙගන්නේ අදහසක් උපදිනවා. එතකොට අදහස කියන්නේ කියන දෙයක් නෙවෙයි. මායාව කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ අදහස. මොකද දැන් අපිට රැකියලා තියෙන විඥානය මේකට අයිති කියන විඥානේ මේකයි කියලා අපි දැනගත්තේ මේකයි කියලා ගන්න වරද්දයි කියන්නේ. අපි අර මේකේ තමාව බොහෝ වාරවල ගත්තා අපිට මේකේ තියෙන අදහස උපදින්නේ මේ අවයවට එකතු වෙනාට පස්සේ ඒ අදහස උපදිනවා. ඊළඟට අපි මේකත් අපි මේකත් මේකෙද්ද එකම මේකට අයිති කරනවා. එතකොට මේක කියන තාක්ෂණ කරගෙන මේක කියන නම මේක කියන අදහස උපදින්නත් මෙයා එකතු වෙනාට පස්සේ මේ කැලි කැලි කියනකොට ඒකක්වත් මේක නෙමෙයි මේකයි අයිතිද්ද එක්කම මේ එකතු වෙනාට පස්සේ මේක කියන අදහස ආවම ඒ ඔක්කොම දැවරනේ මේකද එතකොට අපි තේරුම් ගත්තා නම් ඇත්තටම නම් මේක මායාවක්
සාමි මහස සත්‍යනා භාතබ්බා කියන උත්තර කෙනෙකුට
අනුසය කියලා කියන්නේ දැනුම කියන අවස්ථාව. අලියක තියෙන ගිනි උතුරු වගේ, ගිනි අඟුරු වගේ. තේමුණ එහෙම කියන්නේ අපි ළඟ ආලෝකය තියෙනවද, දේශය තියෙනවද, වෛරය තරහව විශ්වාසය තියෙනවද කියලාවත් කාටවත් දැනගන්නවත් උදහක් නෑ. අපිවත් දන්නේ නෑ අපි ළඟ තියෙනවා. නමුත් අපිට කවුරු කියලා කියවත් නැතුවනේ. අවස්ථාවක් ආවොත් අරමුණක් ලැබුණොත් අන්නාර සංවිචාර අලුතක උගලගෙන ගහගෙන ගිය තමන් දුර අපේරිතක මත වෙනවා වගේ අර සංවිචදේ මත වෙනවා. එතකොට මේ සංවිචදේ අවස්ථාව අනුසය. ඒ අනුසය උපදින්නේ අරමුණ ලැබුණ මොන තැනක්. අපි අර කතා කරලා තියෙන ඔක්කොම ටික මතක තියෙනවා. අර වෙනසම අනුචාරයේ යන වෙන ගමනදී හැම තැනකදී තවත් ගන්න දියුත් කරනට හැම තැනක් උත්තරයක් හම්බ වෙනවා. අරමුණ ලැබුණොත් තමයි අනුසය උපදින්නේ. ඊළඟමමලා අලුතක දියුත් තමයි ගුණ නැති වෙන්නේ. අපි ඊළඟමම නැති ඊළඟවදී නැති වෙන ආවරණයක් කරලා තිබුණොත් අලුතක ඇහිලා තියෙන ගුණ නිවිලයි. ලැබුණා වර්තමාන ආහාර ලැබුණා. එතකොට අපිට මේ ප්‍රතිපදාවේදී අපි කරන පළවෙනි වැඩපිළිවෙල තමයි ඒ අරමුණ වලින් මේ ලැබුණේ පාත්‍ර වෙනවා. ඒ ලැබුණේ ප්‍රුදෙනවා. ඒක අර මම කියන්නේ අර කුවාලයක් වෙන කෙනෙක් මොනවාරි හත්තේ කියලා පරිතුමින් වල වගේ අපි නිතරම ගන්න මේ අරමුණ යතුනේ තරමුණ හැමෝම උපදින්නේ පාත්‍ර එනිසා යාත්‍රයේ උපදින්න නැති උපන්නත්මකද වෙන්නේ උපන්නත්කත් පාලනය කරගන්නවත් බැරිනේ විචිත්තම උපතරා යනවා කායික ක්‍රියාවෙන් ආපසික ක්‍රියාවෙන් සහ බරපතල தත්වයකට පත් වෙනවා. එතකොට අපි දැක්කේ ඉන්නේම පළමුකත අකුසලයක් උපන්නේ නම් ඒක විචිත්තම අවස්ථාවකට එන්න නැදී පාලනය කරගන්න. එසේ පාලනය කරමින් ඊළඟට තියෙන අනුපිළිවෙල තමයි මෙහි අනුසය මත නොවන ආකාරයෙන් තවස්සනෙ. අනුසය දෙනක නියමයක් තියෙන අතීත හේතු නිසා හටගන්න වර්තමාන විපාකයක් තියෙනවා. ඒ වර්තමාන විපාකයේ අපිට එක ඇති තල්ලි එක කියන්නේ අතීත හේතු හේතුව. අනේ වාසියාදී අපේ දේතුන් විස්ස හතගත්තු එතකොට එය ඇත්නම් වර්තමාන ඵලයක් හිත ගන්නවානේ. එතකොට යමක් ගැතුනෙ වේදනාවක් හිත ගන්නවානේ. එතකොට අතීත හේතු නිසා වර්තමාන ඵලයක් නිතරම හට ගන්නවා. ඒ නිසා තමයි විදහාමගේ අපල දේශනා කරන්නේ සම්විතන හේතුඵල ඵල හේතු හේතුඵල. මොකටද හේතුඵල සම්බන්ධය දෙන්නේ? අතීත හේතු තියෙන නිසා වර්තමාන ඵල හට ගන්නවා. ආයතන ඇති නිසා ස්පර්ශන ස්පර්ශන වේදනා සංඥා සංඛාරී පහල වෙනවම උපලකන්ද හැබැයි හේතුවක් නම් ඵලයට හට ගන්නට ගලකන්නද දැන් අපි කර්ම කරලා තියෙනවනේ මේ කර්මයට විපාක විඳින්නත් ඕන හැබැයි නවත්තන්න එක තමයි තියෙන්නේ ඵල හේතු සම්බන්ධයි අපි නැවතුත්ම අතීත හේතු නිසා හට ගන්න වර්තමාන ඵලය වර්තමාන ජීවිතයක් බවට පත් කරගන්න යරද මෙතනම තමයි මේ මුළු කපකතාවම තියෙන්නේ මෙතනම තමයි කියන්න පුළුවන් අර දෙකලම අපි මෙතනිකා වර්තමාන ඵලය හට ගන්න බලක් ගන්න බෑ වර්තමාන හේතුවක් නම් අනාගත ඵලයක් වෙනකත් බලක් ගන්න බෑ අපි අපිට පුළුවන්කම තියෙන වර්තමාන ඵලය වර්තමාන හේතුවක් කරගන්න නැති නම් අපි ඒක තමයි එතන තමයි මේ නෑතයට පුරුදුනා මේ ලකත්තල මනෝමයෙන් ලැබෙන දේ අතීත හේතු නිසා හටගත් වර්තමාන ඵලය ඒක අපි වැරදි දේට සම්මතයට අපි එකතු කරගත්තොත් අපි අර නැතිල යන විපාකය අපි අලුතෙන් එකක් හදා ගන්නවා. ඒක නැල්ල යනවා. උසන්දී උතනම නැතනවා. අපි අලුතෙන් එකක් හදා ගන්නවා. දෙක කියන්නේ එකයි හිතෙන් හදා ගන්නවා. හිතෙන් හදාගෙන මේක හදාගෙන අපි අනාගතේ ආපහු අනාගතේට හලන්න. ඉතින් මෙන්න මෙතන තමයි අපි මේ සඳහන් කතා කරන්නේ මෙතන තමයි අපි පුරක් විසින්න කියලා කියන්නේ මෙතන තමයි අක්‍රමාදී වෙන්න කියන්නේ මෙතන තමයි සිහිනුවනි ඉන්න කියලා. සිහිනුවනි මෙච්ච දින අපි හැමෝම ආයතන මේ ඵලයේ හේතුවක් දැක්කම ඵලයේ කුසන්දී හැදෙන ඵලයේ කුසන්දී හැදෙන කොටම හේතු ඵල සංගියක හැදෙන ඒක එකල පොතල සිඳුම් තියෙන්නේ කලහේ
සංගමක අයෝසුමන් ස්ථාරය පවත්වන දාවිදී කාමාසා භවසව අවිජ්ජාසව ජනතරක් අන්තකාතරේ විචාසව දර්ශෝදී ගැනද විවරස් ප්‍රසන්න
අපිට දර්ශනේ ප්‍රතිපදාවකට අපි එනනම් මේ ප්‍රතිපදාව අපි හඳුනා ගැනීමත් එක්කම ජනසමස්කාරය අනුසමස්කාරය කියන එක හඳුනා ගැනීමත් එක්කම විස්හාසයේ පිටුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මහා කපිත භාවනා පහක් ගන්න ඉතුරු ටික. සෝතාපන්න මාර්ගයේ දක්ෂණ පහක් ගන්න. ඉතුරු ටික සියල්ල භාවනා පහක් ගන්න. යදීනෙන්න, දියුකරෙන්න, පැගුණකරෙන්න ලබන්නේ. එතකොට අපිට සාමාජික විද්‍යාත්මකව කියන දිරි කරන්න වෙනවා මේ ක්‍රියාවකින් නෑ
විස්සස අතුරු කරලා
ඉතින් ඉවර වෙනවා ඉතින් සත්‍යය දෘෂ්ටි දිරි වෙනවා මමයේ මගේ ආත්මය කියන අර කියන මේකේ කියන නම අනිකක් මේ අවයවතික අනිකක් කියන මේ දෙක දෙකත් වෙන්නේ
නෑ දැන් කතා කරපු විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම ගැන සංවාදන අවිච්ඡ ප්‍රසාදයේදී සත්‍යකාය විදහාස් කිව්වේ සුවාන් මාර්ගානේ. එතකොට ඒක සත්‍යය කියන පුරන්නේ
සංවේ සත්‍යම කියන්නේ ඒක ධර්මයේ දැක්කම තමන් තුළින් මෙන්න මේකයි කියන ධර්ම දැක්කා කියන්නේ ඒක.
ආ සත්‍යද ඒක.
මෙන්න මේ එතකොට මුලා වෙන මෙතනයි කියලා දකින්න කියලා කියන්නේ අපි මේ දෙක එකතු කරලා ගන්නවා කියන එකනේ. මේ දෙක එකතු වෙන නිසාමයි මෙහෙම වෙන්නේ කියන එක.
අමාරුයි.
ඒක අපිට ඒක යන්තමකට මේක මෙහෙම උපත වෙන නිසා මෙහෙම වෙනවා කියලා හොය දකිනවා නම් ඒත් වාග්යන්ත ලෝයාද එයා දකින්නේ මේකට උපත වෙන නිසා
මොකද
මෙහෙම එතකොට සෝතාපන්නිය එක්කෙනා මේ එකතුන්ගේ වලක් කියන්නේ වලක් වල මෙතන රහත් වෙනවා නේද? එයා දැකින මේ එකතු වෙන නිසා මේ වැරද්ද වෙනවා කියන එක. එතකොට එතන ඉඳලා යා කරන්නේ මේ වැරද්දට නොසි ඉන්නේ කරන්නේ කොටා උදාවත් වෙන එක තමයි. භාවනා කරනකොට කියලා කියන එතනදී දැන් අපිට දැක්කම තමයි කියලා කියනකොට ඒක කියලා ඊළඟට ප්‍රතිපදාව සංවර ප්‍රතිචේවන අභිවාසන පරිවර්තන විනෝදන කියලා කරුණු පහක් කියනතාව එතකොට ඒෙන් කරන්නේ මේ දුක දින වේගය ආරණය කරනකොට අපි ඉන්ද්‍ර සංවරයෙන් ප්‍රතිවේක්ෂා කරමින් මේ භාමාත්‍රයේ වාසයේ යන්නේ යන්නේ ගමන සීමා කරනක තමයි. ඒක පාලනය කරගෙනකොට තමයි ප්‍රතිගංගෝගංගේ ඒකංගෝගංගේ ප්‍රතිගංගෝගංගේ දැන් ඒකංගෝගංගේ කියනවා. ඒක වඩාගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොට අපතර භාවනා කියලා දැක්කලා තියෙන්නේ මොකංග ටික?
අවසාන
මොකංග ටික. එතකන් අපිට තේරෙන්නේ අර අර උත්සන්නකන්න අපිට යටපත් කරේ කියන්නේ අපි ඉස්සර කතා කරපු පරිවර්තනය කියන අවස්ථාව. අරදීන අපිට යටපත් කරන අවස්ථාව ගාලේ කියන නිරෝධ නේද? ඒක සතර සම්මියත් දැන් නිරෝධ.
නිරෝධන් වල නිරෝධන්
ආශ්‍රය කවුද ආශ්‍රය කියලා කියනකොට අපි කියන්නේ චිලිත කියලා චලක එතකොට චලකිනේ නැත්නම් හිත ප්‍රබෝෂද නේද ඉතින් මෙතන ප්‍රබෝෂ භාෂර අපේ ඒ ප්‍රබෝෂර සුත චිලිත කරගන්නවා මේ අපි ආශ්‍රය වගේ කරගන්න
සයිනතර වේදනාවන් පස්සාවලින් පැත්තෙන් දීප හැදීමක් කරන්න පුළුවන්.
සපේවන අදු වේදනාවල් විවිධයි නේද ඒවත් කියන සාමිත කියන නිරාමිත කියලා දෙදෙන් තියෙනවා ඉතින් අපිට ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ සතියේ කල යුතු අවස්ථාව මේ වේදනාව හඳුනා ගන්න බව මේ සපේවනාවක්ද මේ දුක් වේදනාවක්ද මේ අදුක්කම සුඛ වේදනාවක්ද මේ වේදනාව සාමිතද නිරාමිතද කියන එක. ඊළඟට වේදනාවක් ඇති වුණා නම් වේදනාව හඳුනාගත්තා නම් ඊළඟට අපිට තියෙන වැඩපිළිවෙල තමයි මේ වේදනාව කුමන ස්පර්ශයකින් හටගන්නේ. චක්කු සංපස්සෙන්ද, සෝත සංපස්සෙන්ද, ධාන සංපස්සෙන්ද, ජීව සංපස්සෙන්ද, කාය සංපස්සෙන්ද, මනෝ සංපස්සෙන්ද කියලා බලන්නක. ඊළඟට අපි හඳුනා ගත්තා නම් යම් සංපස්සයක මේ වේදනාව හට ගන්නවා කියලා ඊළඟට අපිට තියෙන මොකක්ද ඊළඟට මොකක්ද තියෙන්න ඕන වැඩ පිළිවෙල මේ වේදනාව ආත්ම නොවන ආකාරයෙන් අනිත්‍ය ආකාරයෙන් දුක්ඛිතව අනාත්ම වශයෙන් මේ වේදනාව දිහා බලන්න. එතකොට අපි අනිත්‍ය වශයෙන් බලන්න නම් කොහොමද වෙන්නේ? දැන් අපිට වේදනාවක් හටගත්තාම අපිට ඒක අනිත්‍යතාවක් කියන්නේ පටන් ගන්න වෙලාව ඉඳලා ඉවරයක් නැති මොනවාකු කියන වේදනාවක් තමයි
දැනෙන්නේ.
ආත්ම කරගන්න. එතකොට නමුත් අපි දැනනවා නම් ආයතන විඳනාවුත්යි. දැන් අපිට කාය සංපස්යෙන් වේදනාවක් හටගත්තා කියලා. කාය සංපස්යෙන් වේදනාවක් හටගත්තාම අපි දන්නවා මේ කාය සංපස්යේ කියනක ප්‍රයාවක් තියෙන කන්නේ සමිතයි. නේද? අපි දන්නවා සුත කියන්නේ සුලයි. සුතතාවක සුලයි. සුලයිනේ සුතක් තුන 17ක් කියලා. එතකොට මේ සුන්දරාට එකපෙළ නුදු කියන කොහොමද? සුතක් තුනයි. එතකොට අනිවාර්යයෙන්ම සුතක් තුනක් තුල මේ හටගත් ස්වර්ගයේ නිදෙන්න ඕන. අපි දැනගත්ත ඉගෙනගත්ත අහගත්ත ධර්මෝ කියේ හුනෙන්න ඕන. මොකද අපිට තේරෙන්නේ නැහැ මේක මොකද වෙනවද? ඇයි මේක නෙවී පවතින්නේ? මොන මෙතන තමයි රහස තියෙන්නේ. අපි මේ කාය ස්පර්ශයෙන් අපහැරෙනකොට මනෝ ස්පර්ශයෙන් මේක හැමෝම බාර ගන්නවා. ඊළඟට මනෝ ස්පර්ශයේ විතරකට ආපනේ කාය ස්පර්ශයෙන් මේක මේ මාරු කර කර මේක තියාගන්න හිතුවා මගේ නේ අතරින් දෙන්න මගේ කරගත්ත නිසා අතරින් නැතුව මේක තියාගන්න ඉතින් අපි තේරුම් ගත්තම මනෝ ස්වරූපයේදී කාය ස්වරූපයෙන් හටගත්ත වේදනා එතන නිරුත්යි කියලා එතකොට මනෝ ස්වරූපයේදී අපි දකින්නේ හටගත්ත දේ නිරුද්ධ වෙච්ච බව ඊළඟ කාය ස්වරූපයෙන් හටගන්න පුළුවන් ඊළඟට නැවත අපි දකින්න කායික කර්තියෙන් හටගත් වේදනා කායික කර්තියගේ විරෝධය නිරෝධයි කියන එක තමයි කායන ප්‍රශ්න. එහෙම බලමු මොකක්ද තියෙකොට අර ආධ්‍යාත්මික රූපෙත් නෑ බාහිර රූපෙත් නෑ
ඉන්නේ කියලා දැක්කේ
ආධ්‍යාත්මික ආයතනේ බාහිර ආයතනෙත් නෑ අපි මෙබ නිතයි අර වේදනාව නෙවෙයි ගන්නේ. එතකොට අපි මනෝමයෙන් කරන ක්‍රියාවලියේදී අපි දැක්කනම් දැන් කායස්කල්පයෙන් හටගත් වේදනාව කායස්කල්පයගේ නිරෝධයෙන් නිරෝධයි කියලා. එතන හේතුවක් ඵලයක් දෙකේ නිරෝධය දැක්කනම් එතකොට අපිට ආපහු වේදනාවක් ඇති වෙන්න පුළුවන් ආයි කායස්කල්පයක් කියලා. එතකොට කාන්තිය දෙවිලා. අන්න එතකොට සමිත මරණය හැම වෙලාවෙම එතකොට ජනික උපතක් හම්බ වෙලා ජනික මරණ. එතන උදේ ආවට. මේ තියෙනවා තියෙන්නේ දෙවෙනි මුත්තේ මුතුනි තාත් උදේ උපතාර වෙන්නේ කල්යාණ මිත්‍රයෙ මුදුවට කටයුතු කරලා ලෝම ආධ්‍යාත්මික දිනුවක් ප්‍රවේදයක් අපි උත්තර ගත්තා. ලෞකික ලෝකෝත්තර වූ කුසල සම්භාරයක් උත්තර ගත්තා. උපසීව අපි රැස්තරමින් සුබෝධානන් වහන්සේට ආමිසහ ප්‍රතිපත් පූජාවන්ගෙන් ඉදීමක් කළා. මේ සංකුණ දිනුවේ උතුම් භූමිය සමීපයෙන් ඉඳගෙන. ඉතින් මේ කාලය තුළ අපි උත්තර ගත්ත යම් දැනුමක් අවබෝධයක් වේ නම් ඒක මල බැඳින්න නැදී නැතිවන්නක තමයි ඔය අයගේ වැඩ කීම වෙන්නේ. අසද්ධාය මලාමන්තා කියනවා. නැවත නැවත කීකට බැලුවේ නැත්තම් නැවත නැවත කතා කළු සාකච්ඡා කළු නැත්තම් මේ අහතු ඒවා නැවත වතාවක් මල බඳිලා යනවා. අමතක වෙලා යනවා. එනිසා අමතක වෙන නදී නැවත නැවත මේ අසු ධර්මයේ සියුම් හැම වෙලාවකම ආවර්ජනයකට කීකට බලන්න අහන්න ප්‍රවණය කරන්න බලන්න තවසම කුසු කතා කරන්න සාකච්ඡා කරන්න උත්සාහවත් වෙන්න එතකොටයි මේ ධර්මය අමතක නොවී මල බැඳින්නේ නැතුව දිට්ඨි උදින් කරෝති අතේ සම්මා දිට්ඨි ඍජු කරගන්න දිනු කරගන්න දිනු කරගන්න පුළුවන් වෙන්නේ තනිකව අද මෙතනින් අවසන් වෙලා ගියා ඉවරයි කියලා හිතන්නේ මේ ගැප්ප දේ යන වෙන ගමනේදී හැම තැනකදීම හැම ඉරියව්වකදීම භාවිතා කරමින් යෝනිසෝ මනස්කාරයෙන් යුක්ත යෝනිසෝ මනස්කාරයෙන් යුක්ත වෙන්න බැරි නම් යෝනිසෝ මනස්කාරය යෝනිසෝ මනස්කාරය මොකද්ද කියලාවත් හඳුනා ගන්න මහන්සි ගන්න කියලා. එහෙම කටයුතු කළොත් අපිට මේ ජීවිතය තුළ මේකත් වැඩවල සුදුසුකමක් ලබන්නට පුළුවන් වේවි. ඒ සඳහා අපි මේ දින කෝපයේ මුලින්ම මුදුන් වහන් කියන විදිහට ඉතින් අපි හැමදෙම ආයතන අපි දෙපාර්ශ්වයෙන් අපි වේදින් කුසල් සිද්ධ කරගත්ත ඒ කරගත්ත සංය කුසල සම්පත්තියෙන් පළමු කොටම අපි බුදු වෙන බුද්ධ ගෝණ සත්‍යයන් වහන් කියලා ඇතුළු මේ ස්ථාන භාරධාරී ඉතින් තමයි සියලුම දිවිදේව සමූහයාට අත්පත් වේවා කියලා දෙවියන්ගේ දිවයි පුරවන වෙනස් වර්ධනය වේවා සතන්නා වූ බෝධිය අමානුවන් කනුත්‍යා කුණ භාග්‍යං සාදු ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ සිත කරගත්ත සංය සම්පත්තිය කුසල සම්පත්තිය අපනම් විතරලේ ගියා වූ බුදු දනාපෙන් ආදී කොටපු වල සීතකේ සියලුම සීතයන්ට මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් ඒකාකාරී පිටාධාර වේවා මේ ස්ථාන වැඩි දියුණු කළ කල ආරක්ෂා කරන දනාතත් ඒ පුණ්‍ය උතුේවා වෙන දනාතම සංසාර ගමනේ ප්‍රතිකාන්ති යහපත උදා වේවා සතර දෙද්දුනි විනාශක ලබන සාන්ත නිවනින් පනතුන කල් වේවාම හැම දනාතම සුද්ධ වේවා එවැදීම මේ පුණ්‍යත් හැම දනාතමත් අපිට ආහාර පාන ආදී කටයුතුන් නවාතන් සහස්තන් ආදී සෑම බලමින් මේ සිදුවීම් කටයුතු කළ ඉතා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා යතුළු සත්‍යය සිහිදනාටමත් අපි හැම දිනකටත් අපි හැදුවට දේදනා කියදියා දරුවන් ආදී කටයුතු සෑම සියලු දිනකටම සියලු ලෝක සත්‍යයන් මේ තුන් බලයෙන් කුසල බලයෙන් සතතසාන්තිය සමනේ සනතිල්ල බුදු සිරෝජී සම්පත්තියේ සිරෝජීමේ සුද්ධ වේවා අතල වදුරු තරදර බාලකතා චිත්ත පීඩාවන් නුහරේවා වරදත පාපෝ තත්සලෝ පැබදමන දුරුදන සුරෙන් යුදු දෙලෝ දෝනෝ සලකා දෙන සුගති නග නිවන් මඟ පාදා දෙන සත්පුරුෂ කල්යාණ මුත්‍රාක්‍ර සතර කරණා කුරුම සුද්ධ වේවා ඒතුම් අසුරු නගතන්වීමෙන් තවතවත් ඉදිරියට දහමක සාර්ථකත්වයට ප්‍රතිපත්තියට ප්‍රතිපදාවට ජීවිත නමරුකත සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන්තල අපි හැම දෙනාට අදාදම මේ ගෞතම සාර්ථකත්වයෙන් ලැබීවා සලසීවා සම්භූතෝ අතුමුදාන සම්පත් දිනාකේ සංජෙති
ධර්මානුශාසනාව පැවැත්වූ දේශිකානන් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ